ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ වටේ තත්විත්ති විමසා බලන සිකුරාදා දවසේ අපේ විශේෂාංගය ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය දැන් අපි ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා මේ සතිය පුරාම ලෝකීන් වර්තාවන උණුසුම්ම කාරණා සම්බන්ධයෙන් අපිට තොරතුරු අරගෙන එන්න. අමල් ආයුබෝවන්. මේ වෙනකොට ඔස්ට්‍රේලියාවෙත් කතාබහ වෙන ඒ වගේම සමස්ත ලෝකීයම අවධානයට ලක් වෙලා තියෙන ප්‍රධානතම කාරණාවකින් මම අද සාකච්ඡාව ආරම්භ කරන්න කැමැති. ඒ තමයි ලැබෙන වසරේ පෙබරවාරියේදී චීනයේ බීජිං නුවර ආරම්භ වන්නට නියමිතයි ශීත ඍතු ඔලිම්පික් උළෙල. ඉතින් මේ ඔලිම්පික් උළෙල වර්ජිනේ කරන්නට රාජතාන්ත්‍රික වශයෙන් වර්ජිනේ කරන්නට රටවල් කිහිපයක් සූදානම් වෙලා සිටිනවා. ඒට ඔස්ට්‍රේලියාවත් ඇතුළත් වෙනවා. ඉතින් මේ උත්සාහය සම්බන්ධව ලෝකයේ අනෙකුත් රටවල් වල ප්‍රතිචාරය මොකක්ද? චීනයේ ප්‍රතිචාරය මොකක්ද? මේ උත්සාහයේ අභිලාෂය වෙලා තියෙන මොකක්ද කියන කාරණාවෙන් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් දිලක්ෂි, මේ වෙනකොට රටවල් කිහිපයක් ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් මේ සීත ඍතුවේ තියෙන ඔලිම්පික් ක්‍රීඩාව වර්ජනය කරනවා කියලා. මේකට නායකත්වය දෙන්නේ ඇමරිකාව, ඒ එක්කම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඒ වගේම නවසීලන්තය, ඊට අමතරව ස්කොට්ලන්තය සහ ලිතුවේනියාව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ තරගාවලියේදී රාජතාන්ත්‍රික මට්ටමින් සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම උසස් නිලධාරීන් මේ ක්‍රීඩාවලට සහභාගී වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ ක්‍රීඩකින් මේ තරගවලට සහභාගී වෙනවා. ඉතින් මේක ඇත්තටම චීනයේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය දැක්වීම සඳහා මේ කටයුතු කරනවායි කියලා චීනයේ ෂියන්ජින් ප්‍රාන්තයේ වීග කියන ඒ මුස්ලිම් සුළු ජාතික කොටස් වලට දිගින් දිගටම චීනය ඔවුන්ගේ මානවයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියන චෝදනාව මත තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ.
ඔව්, දැන් අපි දන්නවා ඇමරිකාව මූලිකත්වයේ ගත්ත මේ ක්‍රියාදාමයට ලෝකයේ බලවත් රාජ්‍ය කිහිපයක් එකතු වෙලා සිටිනවා මේ ඔස්ට්‍රේලියාවත් ඇතුළුව. දැන් ඊට අමතරව තවත් කතාවක් ඇහෙනවා මේකේ අනිකුත් පාර්ශ්වය විදිහට මේ දේශපාලනීකරණයට ලක් වෙනවා ක්‍රීඩාව මෙහිම ගියොතින් කියලා. ඉතින් ඒ පැත්තේ සිටගෙන ඉන්නේ කවුද මේ වෙනකොට?
ඔව්, මෙතන දිරිලක්ෂි දැන් කෙලින්ම ඉදිරියට ඇවිල්ලා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මේ අරගත්තු ක්‍රියාදාමයට එකඟ නැහැයි කියලා ඍජුවම ප්‍රකාශ කරලා තියෙනවා ෆ්‍රන්සය. ඔවුන් කියලා තියෙනවා මේ අවස්ථාවේදී ෆ්‍රන්සය මේ විදිහට ක්‍රීඩාව වර්ජනය කිරීමට, එහෙම නැත්නම් මේ රාජතාන්ත්‍රික මට්ටමින් වර්ජනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැයි කියලා ෆ්‍රන්සය පැත්තට මේ වෙනකොට ජර්මනියත් සහාය දැක්වයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ ක්‍රීඩාව පැවැත්වන්නට නියමිතව තියෙන්නේ පෙබ්‍රවාරි මාසෙ නිසා මේ වෙනකොට දැන් රාජතාන්ත්‍රික මට්ටමින් මේක වර්ජනය කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් විවිධ රටවල් ඒ යම් ස්ථාවරයන් වලට එළඹීමට නියමිතයි. මේ දෙපාර්ශ්වයම මේ සම්බන්ධයෙන් තමන්ගේ ඒ බලපෑම් කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා.
ඊළඟට මේ ඔමික්‍රෝන් වෛරසය හා සම්බන්ධව අපිට අලුතෙන්ම ඇහෙන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමු. ඔබ දන්නවා මේ වෙනකොට ලෝකයේ අලුතෙන්ම ව්‍යාප්ත වෙමින් යන, ඒ වගේම බොහෝ රටවල් මේ වෙනකොට බියට පත් වෙලා තියෙන කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදය තමයි ඔමික්‍රෝන් කියලා කියන්නේ. ඉතින් ඔමික්‍රෝන් වෛරසයේ ඇත්තටම මේ දැනට අපි භාවිත කරන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එන්නත් මගින් මේ අලුත් වෛරසයේ මර්ධනය කරන්න බෑ කියන බිය තියෙනවා. නමුත් ෆයිසර් එන්නත සම්බන්ධයෙන් යම් සුබදායි තොරතුරු වාර්තා වෙනවා අපිට මේ සම්බන්ධව තොරතුරු හොයලා බලද්දි. මා කැමති යමල් මේ ෆයිසර් එන්නත ඔමික්‍රෝන් වෛරසයට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව මේ වෙනකොට දැනගන්නට තියෙන තොරතුරු ඊළඟට සාකච්ඡා කරන්න.
ඔව් දිලක්ෂි, මේ වෙනකොට ඔමික්‍රෝන් ඒ ප්‍රභේදය සොයාගෙන සති දෙකක් වෙනවා. මේ සති දෙක කාලය තුලදී ෆයිසර් සමාගම ඔවුන් විසින් කරපු පරීක්ෂණවලදී, රසායනගාර පරීක්ෂණවලදී සහ එකම කියන මේ ක්ලිනිකල් ටෙස්ට් වලදී ඔවුන් දැන් සොයාගත්තයි කියලා ප්‍රකාශ කරනවා ඔමික්‍රෝන් ප්‍රභේදයටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා ෆයිසර් එන්නත. විශේෂයෙන්ම මේ ෆයිසර් එන්නත තුන්වෙනි මාත්‍රාව ගත්තට පස්සේ ඒ ශරීරයේ ඒ අවශ්‍ය ප්‍රමාණයට මේ වෛරසය සමග සටන් කරන්න පුළුවන් විදිහට ප්‍රතිදේහ ශරීරය තුළ ඇති කරන්නට හැකියාවක් තියෙනවා කියලා. මුලින් බියක් තිබුණා මේ ඔමිකෝන් ප්‍රභේදය බඩ පැවැත්වීම සඳහා කිසිම එන්නතක් සාර්ථක නැtei කියලා. නමුත් ෆයිසර් ආයතනයේ දැන් කියන ඔවුන්ගේ ඒ සති දෙකක් කාලයක තුලදී කරපු ඒ නිරීක්ෂණ අනුව ඔවුන්ට පෙනියනවයි කියලා මේ තුන්වෙනි මාත්‍රාවක් ලබා ගත්තොත් ෆයිසර් එන්නත ඒකෙන් ඒ අවශ්‍ය ප්‍රතිදේහ ශරීරයේ ගොඩනගා ගන්න පුළුවන් කියලා. නමුත් මේ පරීක්ෂණය තවමත් ස්වාධීනව තවමත් තහවුරු කරලා නැහැ. නමුත් ඒ මූලික ප්‍රතිඵල සුභවාදී හැටියට තමයි බොහෝ දෙනෙක් දකින්නේ. ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානය තව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන දෙලුක්සි මේ ඔමිකෝන් ප්‍රභේදය පිළිබඳ ලෝකේ ලොකු බියක් මුලින් ඇති වුණාට මේ ඔමිකෝන් ප්‍රභේදය වැළඳිච්ච පුද්ගලයන්ට ඔවුන් කිසිවෙක් මේ වෙනකොට මාරාන්තික තත්වයට පත්වලා නැtei කියලා. දැනට පෙනී යන විදිහට මේ ඔමිකෝන් ප්‍රභේදය අනෙකුත් ප්‍රභේද වලට වඩා විශේෂම මේ වෙනකොටත් ලෝකේ ප්‍රබලවම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. නමුත් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ඉක්මනින් මේ ප්‍රභේදය මේ ඔමිකෝන් පුද්ගලයන්ගෙන් අනෙක්ටට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් වුණාට මේ ප්‍රභේදයෙන් රෝග ලක්ෂණ දිහා බලපුවාම අර මාරාන්තික තත්ත්වයක් ඇති නොවන බව තමයි දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් අර ඔමිකෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් මුලින් තිබිච්ච බිය දැන් යම් තරම් දුරකට පහවලා තියෙනවා. ඒ එකම ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් ප්‍රකාශ කරලා තියෙනවා මේ ඔමිකෝන් ප්‍රභේදය වැළැක්වීම සඳහා රටවල් තමන්ගේ දේශ සීමා වසා දැමීම වෙනුවට එන්නත්කරණය තවදුරටත් උත්සන්න කිරීම තමයි මේකට පිළිතුර කියලා. ඉතින් බොහෝ දුරට මේ ඔමිකෝන් ප්‍රභේදය පිළිබඳ අර මුලින් තිබිච්ච බිය වෙනුවට දැන් එය පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවයි කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ ෆයිසර් සමාගම දැන් ඔවුන්ගේ සොයා ගැනීමත් එක්කලා තුන්වෙනි මාත්‍රාවක් හැටියට ෆයිසර් එන්නත ලබාගත්තු අයට මේ ඔමිකෝන් ප්‍රභේදයට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒ එක්කම ඔමිකෝන් ප්‍රභේදය ඔවුන්ට වැළඳුණත් ඒ රෝග ලක්ෂණ අඩුවීමත් ඒ වගේම රෝහල් ගත කිරීමට සහ මාරාන්තික නොවන බවටත් තමයි මේ මූලික පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන්නේ.
මේ සතියේ ටිකක් කනගාටුදායක ප්‍රවෘත්තියක් අපිට වාර්තා වුණා ඉන්දියාවෙන්. ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන් ගත්ත හෙලිකොප්ටර් යානයේ කඩාවැටීමෙන් ඔහු ඇතුළු ඔහු සමග ගමන් ගත්ත කිහිප දෙනෙක් මරුමුවට පත් වුණා. මේක සැලකිය යුතු කාරණාවක්. මොකද රටක ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියෙක් කියලා කියන්නේ විශේෂ ආරක්ෂාවක් තියෙන පුද්ගලයෙක්. ඉතින් එවැනි පුද්ගලයෙක් ගමන් ගත්ත හෙලිකොප්ටර් යානයක් කඩාවැටීම සැලකිල්ලට ගත යුතු කාරණාවක්. ඉන්දියාව මේ සම්බන්ධයෙන් මේ වෙනකොට සිදු කරමින් තියෙන විමර්ශන සහ ඔවුන්ගේ අදහස මොකක්ද? අමල් දැන් මේක යම් කිසි කඩක්කප්පල්කාරී ක්‍රියාවක් කියලා ඔවුන් විශ්වාස කරනවද? මේ වෙනකොට යම් තොරතුරු ඒ සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවද? මම කැමති සමස්තයෙන් මේ සම්බන්ධව තොරතුරු දැනගන්න.
ඔව්, දෙදෘක්ෂි, මෙතන මේ බිපින් රවත් කියන ජෙනරල්වරයා ඔහු තමයි 2019 ඉන්දියාවේ ප්‍රථම වතාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කියන තනතුරට පත් වෙන. මේ තනතුර අලුතෙන් ඇති කරපු තනතුරක්. ඒකට ඔහු පත් වෙන. ඔහු මීට කලින් ඉන්දියාවේ යුද හමුදාපති හැටියට හිටපු නිලධාරියෙක්. ඔහුගේ ගුවන් යානය නවදිල්ලි නගරයේ සිට තමිල්නාඩු ප්‍රාන්තය දක්වා පැය 4ක් විතර ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ තමිල්නාඩු ප්‍රාන්තයේදී වෙලින්ටන් කියන ප්‍රදේශයේ තියෙන හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට ගමන් කරන්න කිට්ටු වෙනකොට තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. අතරම මේ කඳුකර ප්‍රදේශයක තමයි මේ ගුවන් අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් ඒ අනතුරට හේතුව තවමත් පරීක්ෂණ කරමින් ඉන්නවා දෙල්දුක්ෂි. මොකද මේ ගුවන් යානය සෑහෙන අලුත් ගුවන් යානයක් හැටියට සඳහන්න්නේ රුසියාවේ නිෂ්පාදිත M17 වර්ගයේ හෙලිකොප්ටර් යානය. ඉතින් මෙවැනි හෙලිකොප්ටර් යානයක් මේ කඩාවැටෙන හදිස්සිය කඩාවැටෙන කොහොමද කියන එක පිළිබඳ තවමත් නිශ්චිත පිළිතුරක් ලැබිලා නැහැ. නමුත් ඒ අවස්ථාවේදී දේශගුණයේ පිළිබඳ ඇත්තටම අපි කියන මේ විසිබිලිටි එතරම් හොඳ තත්ත්වයක නොතිබිච්ච බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ ගුවන් යානයේ ගමන් ගත්ත පුද්ගලයන්ගෙන් 13 දෙනෙක් ජීවිතක්ෂර පත් වෙලා එක් පුද්ගලයෙක් පමණයි දිවි බේරගෙන තියෙන්නේ. ඒ පුද්ගලයා තවමත් රෝහල්ගත වෙලා ඉන්නවා. පිලිස්සීම් දැඩි පිලිස්සීම් වලට ප්‍රතිකාර ලැබමින් තවමත් දිරලක්ෂ හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? මොකද මෙවැනි රටේ ඉන්න ඉහළම හමුදා නිලධාරියා ගමන් කිරීමේදී ඒ අවශ්‍ය ආරක්ෂක පියවර තිබුණ නැද්ද? එහෙම නැත්නම් මෙතන වෙන යම් කිසි විදිහකට මේ ගුවන් යානය අනතුරකට ලක් කළාදෝ කියන කාරණාවත් මතුවෙලා තියෙනවා. මොකද මෙම නිලධාරියා බොහොම දැඩි ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන ඒ අර්බුදකාරී තත්ත්වයත් ඒ වගේම ඉන්දියාව සහ චීනය අතර තියෙන දේශ සීමා පිළිබඳ ඒ ප්‍රශ්නයේදී බොහොම ඍජුව මැදිහත් වෙලා කටයුතු කරපු ප්‍රධානම හමුදා නිලධාරියා නිසා අනෙකුත් සැකත් මතුවෙලා තියෙනවා. නමුත් ඉන්දියාව තවමත් ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳ උන්ට නිශ්චිත තොරතුරු නිශ්චිත අදහසක් පළ කරන්නට බෑ. නමුත් ඒ පරීක්ෂණ තවමත් සිද්ධ වෙනවා කියලා.
මීළඟට මං කෙටියෙන් හෝ අදහස් විමසා බැලීමක් කරන්නට කැමති. පසුගිය සතිය පුරාම ඉතාමත්ම කනගාටුදායක සිදුවීමක් විදිහට ශ්‍රී ලංකාව පුරාමත් පාකිස්තානයේත් ඊට අමතරව ජාත්‍යන්තරයේ අවධානයට ලක්වුණු පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සාමාන්‍ය අධිකාරී තනතුරෙහි සේවයේ නියුතු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාටත් උණු එකේද ජනක සිදුවීම හා සම්බන්ධන කාරණාවක් පිළිබඳව. දැන් ඔබ සියලු දෙනාම මේ කාරණා මොකක්ද කියලා දන්නවා. ප්‍රියන්ත කුමාර දියවරණ මහතාට අමානුෂික ලෙස පහර දීලා අවසාන වශයෙන් ඔහුගේ සිරුරට ගිනි තබලා ඔහුව මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත් කරනු ලැබුවා මේ මුස්ලිම් අන්තවාදී කොටස් විසින් පාකිස්තානයේ සිටින. මේ සියලුම ප්‍රවෘත්ති වාර්තා වෙන අතරතුරේදී මෙහි කාටත් නොඇසෙන අභ්‍යන්තරික පැති කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙනවා. මම ඒ පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වෙන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති. එකක් තමයි අමල් මේක මේ යම්කිසි ආකාරයකට කුමන්ත්‍රණකාලීව ඔහු සේවය කරපු කර්මාන්ත ශාලාව ඇතුළේම සැලසුම් කරන ලද්දක් කියන කාරණාව. අනිත් එක මේ සිදුවීම සිදුනාට පස්සේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය. මේ දෙක සම්බන්ධයෙන් මොනවද ඔබට වාර්තා වන තොරතුරු?
දැනට තියෙන දිරිලක්ෂි මේ කර්මාන්ත ශාලාව තුළ ප්‍රියන්ත දියවඩන බොහොම දැඩි ලෙස විනය පාලනය කරමින් කටයුතු කළා කියලා. ඒ නිසා ඔහු බොහෝ විට කම්කරුවන්ගේ අප්‍රසාදයට පත් වුණයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී ඒ කම්කරුවන් ඔහුගේ ඔහුගෙන් දියවඩනගෙන් පළිගැනීම සඳහා මේ අවස්ථාව කරගත්තයි කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද මේ කර්මාන්ත ශාලාවට ජර්මනියෙන් ගැනුම්කරුවන් පිරිසක් එදින පැමිණීමටත් නියමිතයි කියලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ කර්මාන්ත ශාලාව තුළ සේවකයන් පෝස්ටර් අලවල තියෙනවායි කියලා තියෙනවා. මේ පෝස්ටර් ඉවත් කිරීමට ප්‍රියන්ත දියවඩන පියවර ගත්තයි කියලායි වාර්තා වෙන්නේ. ඒ පෝස්ටර් ඉවත් කිරීමත් එක්ක තමයි මේ සේවකයන් ඔහුට ප්‍රහාර එල්ල කළා. ඔහුට නොයෙකුත් අභූත චෝදනා එල්ල කළා. විශේෂයෙන්ම මේ ඔහු ඉවත් කරපු පෝස්ටර් ඉස්ලාම් ආගමට ආගම සම්බන්ධයෙන් තිබිච්ච පෝස්ටර් කියලා තමයි මෙතනදී චෝදනා වෙල්ල වෙන්නේ. ඉතින් එතනදී ඒ ඉස්ලාම් ධර්මයට අගෞරව කළා කියන ඒ චෝදනාව මත තමයි ඔහුට පහර දීලා ඔහුව ඝාතනය කරන්නේ. මෙතනදී දිරිලක්ෂි තව කාරණයක් මතුවෙනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමකට සහභාගී වුණා කියන ඒ කාරණාවත් එක්කලා පාකිස්තානයේ ආරක්ෂක ඇමති පර්වේස් ඛතක් ප්‍රහාරයට සම්බන්ධ ඒ පුද්ගලයන් යම් කිසි විදිහකට මේ ප්‍රහාරය සාධාරණීකරන්න ප්‍රකාශයක් කළා තිබුණා. ඔහු ප්‍රකාශ කළා තියෙනවා මේක තරුණ කොටස් ආවේගෙන් කරපු ක්‍රියාවක්ය. තමන්ගේ ආගමට තර්ජනයක් වෙන අවස්ථාවේදී තමන්ගේ ආගම වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීම ඔහු බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක ඇත්තටම මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පක්ෂභේදයකින් තොරව බොහොම දැඩි ලෙස විවේචනයට ලක් වුණා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් පාකිස්තානයේ ආරක්ෂක කමිටුවරයා දැඩිව විවේචනය වුණා පමණක් නෙවෙයි ඔහුට ලොකු විරෝධයකුත් එල්ල වුණා. ඉතින් ඒ වටපිට අවුල පසුව පාකිස්තානයේ ආරක්ෂක කමිටුවරයාට සිද්ධ වුණා ඒ තමන්ගේ කතාව ඉල්ලා අස්කරගෙන ඇත්තටම තමන් එවැනි දෙයක් අදහස් කළේ නැහැයි කියන තැනට ඔහු පත් වුණා. ඉතින් කෙසේ වෙතත් මෙතනදී කර්මාන්ත ශාලාව තුළ කම්කරු අර්බුද ප්‍රශ්නයක් විසඳා ගැනීමට මෙතන සේවකීන් ආගම ඉදිරියට දාගෙන ආගම ඉස්සරහට දාගෙන ශ්‍රී ලංකේ නිලධාරියාට මේ ප්‍රහාර එල්ල කරා කියන කාරණාව තමයි දැන් ඉස්මතු වෙලා තියෙන්නේ.
හොඳයි මල්ලි, එහෙමනම් අපගේ ස්තුතිය ඔබට පළ වෙනවා මේ තොරතුරු අප වෙත රැගෙන ආවට. අපි එහෙමනම් ලැබෙන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂංගයෙන් හමු වෙමු. අයබෝවන්.
අයබෝවන් නිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.